මේ බොජ්ජංග ධර්ම වැඩිීමේදී දැනගත යුතු විශේෂ දෙයක් තියෙනවා. මේ බොජ්ජංග ධර්ම හත සමානව වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්ම සාකච්ඡා කරන වෙලාවටයි. ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී කරන වෙලාවෙදී තමයි බොජ්ජංග ධර්ම හත අඩු වැඩියක් නැතුව සමානව වැඩෙන්නේ. නිවන්ට කිසි බාධකයක් නැතුව නිවන් අවබෝධ කරගන්න හේතු වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්ම දේශනා අවසානයේදී මෙච්චර ප්‍රමාණයක් මේ මාර්ගඵලයටපත් වුණා කියලා විග්‍රහ කරලා තියෙනවා. ඔය භාවනා ක්‍රමින් ආදී ඉන්න අවස්ථාවකදී වැඩෝ හිතක් ඇති කෙනෙක් නම් ඒතුළු ටික පූර්ණේ කරගන්න ඒ ටික කරනකොට ලැබලා තියෙන බොහෝම ටික දෙනවා. මේ ශාසනය තුළ එක දවසක් එක වෙලාවක බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් අහලා යම් තරමක් ලෝක සත්‍යයේ මාර්ගඵල ලැබුවා නම් මුළු බුද්ධ ශාසනයේ පවතින කාලයේම භාවනා නියෝගීව හටියු කරමින් විදර්ශනා කරලා තනියෙන් අරිදිරි විමර්ශනය කළා ලැබුව ඔක්කොම එකතුවලා ගත්තොත් ඊට වැඩිය මාර්ගඵල ලැබලා තියෙන එක දේශනාවක් අහපු දවසක්. මොකද ඒකට හේතුව ඒ තරම් විශේෂයක් තියෙනවා. ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණ ආදී කටයුත්තේදී මේ සත්‍වබෝධියගේ ධර්ම වැඩෙන මේ ස්වභාවය නිසා ධර්මාභෝධිය ලැබෙන විශාල පිටුහලක් තියෙනවා. ධර්ම දේශනාව ඒ වගේම ධර්ම ශ්‍රවණය ඒකයි පළවෙනි තැන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම නැතුව මේක පුද්ගලිකව මේ විදිහට වඩාගෙන යනකොට වඩන්න ඕනේ ක්‍රමයේ පෙන්නනවා. එහෙනම් මේ බොජ්ජංග ධර්ම තුනේ එක බොජ්ජංග ධර්මයක් නිරන්තරයෙන්ම පැවතිය යුතුයි. ඒක වෙනස් වෙලා බෑ. එතකොට නිරන්තරයෙන්ම පවතින ඕනේ සති සම්බොජ්ජංගය. ඊට පස්සේ බොජ්ජංග ධර්ම තුනක් තියෙනවා. දිගටම පවත්වාගෙන ගියොත් මානසිකත්වයේ වික්ෂිප්ත පිස්සු හැදෙනවා කියන එක නෙමෙයි. මනස විසිරිල යනවා නියම විදිහට තමන්ට අවශ්‍ය කරන කාරණේටවත් යොමු කරගන්න බැහැ. එක කාරණයක් හිතන්න පටන් ගන්නකොට ඒක අනිත් ප්‍රශ්නේ කොහොමද? මේ ප්‍රශ්නේ කොහොමද? තවත් ප්‍රශ්න ගොඩාක් තමන්ට මතුවලා තියෙච්ච ප්‍රශ්න ගොඩක් ඉන්න පටන් ගන්නවා උත්තර හොයන්නේ. මානසික කෙනෙක් දෙන්නු එකක්වත් හොයාගන්න බැරි වෙන්නේ. මෙන්න මෙහෙම මානසිකත්වයේ ඇතිවෙන ස්වභාවයක් එනවා. මනස සිහිනුවණින් දැනගන්න ඕනේ මෙන්න මෙහෙම ස්වභාවය දැන් ප්‍රමාණ ඉක්මවා ගියා මෙන්න මේ බොජ්ජංග ධර්ම වලින් කිය. එහෙම වෙන බොජ්ජංග ධර්ම තුනක් තියෙනවා. ධම්ම විචය, වීරිය, ප්‍රීති කියන මේ බොජ්ජංග ධර්ම තුන වැඩෙනකොට ඒකේ ස්වභාවය ඕකයි. අර කියන විදිහට මනස ප්‍රබෝධ කරලා හිටන් අයිසරේ විශාල වශයෙන් විහිදුවා හරිනවා. ඒ විලාට බොහොම සියුම් දේවල් එකක් අරගෙන විග්‍රහ කරගන්න බෑ. එකක් විග්‍රහ කරලා හිටන් එකක් තේරුම් ගන්න බලනකොට තව තවත් කීපයක් ඒවා ඉන්න පටන් ගන්නවා. තව තවත් පරණ වෙලා ඒවට උත්තර ගන්න ඔක්කොම හිතියට හිතේම බොද හිතක් වාගේ වෙනවා. අවශ්‍ය කරන දේ වැඩි කරගන්න නැඹුරු කරගන්න බෑ. අවධානය ඒකට යොමු කරන්න බෑ. දැන් අපිටත් මේ හිතාගන්න සාමාන්‍ය මේ ලෞකික ලෝකේ තියෙන ප්‍රශ්න දෙකක් තුනක් ඔළුවට ආවොත් එහෙම එක හැරෙයි. අපි එකක් විසඳගන්න කල්පනා කරන අනිත් ප්‍රශ්න ටිකත් වද දෙන්නේ නැද්ද? ඒකත් ඒ වැදේම වද දෙන්න පටන් ගන්නවා. මහා අවුලක් නේ මේක. මොනවාද කද්ද මේ? කොහොමද මේ විසඳගන්නේ? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අර පැත්තේ වැඩපොලේ ප්‍රශ්න, අනිත් පැත්තේ බලනකොට මේ ගෙදර තියෙන ප්‍රශ්න, අනිත් පැත්තේ බලලා ඉඩම් නඩුවක් තියෙනවා, ඒ පැත්තේ ඒකේ ප්‍රශ්න එනවා. දැන් මේ වගේ එක එකනක් ප්‍රශ්න ගොඩක් ආව එකක්ව විසඳගන්න බැහැ. මානසික කටේ අන්න එහෙම වෙනවා. ඒ වගේ මේ ධර්මයේ පිළිබඳවත් විමර්ශනය කරගෙන යනකොට ධර්ම රසාස්වාදයක් එනවා. ඒ රසාස්වාදය එනකොට විවිධාකාර දේවල් ගැන හොයන්න හිතන්න හිතෙනවා. අරක කොහොමද, මේක කොහොමද, දිව්‍ය ලෝකේ තියෙන මොනවද, බ්‍රහ්ම ලෝකෙක මොනවද, ඒක ආවස කොහොමද, ඒක උපදුනායට මොකද වෙන්නේ? ඉතින් කොහොම එක එක ප්‍රශ්න එනවා. ඉතින් මේ ධර්ම සත්‍යයෙන් ගත කරුණු තාවකේ. ඒක අපායෙන්නේ කොච්චර කාල දුක් විඳිනවද, මොන මොන අකලොත් අපාය යන්නේ. ඉතින් විශාල ප්‍රශ්න ගොඩක් එනවා. ප්‍රශ්න විසඳ ගන්න. දැන් ඔය ඔක්කොම ප්‍රශ්න ගොඩක් වෙලා හිතට ආවම අවශ්‍ය ප්‍රශ්නෙට නිරාකරණය කරගන්න මනස යොමු කරන්න බැරුව යනවා. මෙන්න මෙතෙන්ද ගියහම ධම්මවිජය සම්බෝධියන්ගේ අත්හරින්න කියේ. දැන් ඒක පැත්තේ යන්න එපා. මේ ධර්මයේ ගැන විග්‍රහ කරන්න එකේ සීමාවක් තියා ගන්න ඕනේ. ඔය සීමාව ඉක්මවාගෙන ඊට පස්සේ අහක් කරන්න හිතෙන්නේම නැහැ. එහෙම අහක් කළාම කොහොම හරි එකට පිළිතුරක් ගන්න ඕනේ. කොහේ හරි ගිහිල්ලා ධන කෙනෙක්ගෙන් හරි අහගෙන ඉන්න ඕනේ. ඔය වගේ මහා වදයක් වෙනවා අන්තිමට. ඒක විඳා ගන්නකම්. එතකොට ඒ සඳහා උත්සාහය වීර්යය වැඩි කරලා පටන් ගන්නවා. වීර්ය සම්බෝධියන්ගේ ලැබෙනවා. ධර්මයේ ගැන මතක් වෙනකොට විශාල ප්‍රීතියකුත් එනවා. ඒ ප්‍රීතිය නිසා සමාධියට බාධාවක් වෙනවා අන්තිමට. අවධානය යොමු කරේ නිෂ්කලක සමාධියේ බාධාවක් සිට මත්තරට වැඩි වෙනොත් ඔක නවත්තන්න කියන. ඊටුර වැඩිම නවත්තන්න ඕන. තව එහාට එහෙම වැඩිවොත් එහෙම ප්‍රමාණී ඉක්ම යනවා අතිදාවනීය වෙනවා. එතන මාර්ගඵල වලට බාධකයි. ඒ විලාහට මේක නවත්තලා. කායයට හිතට සැහැල්ලුව දෙන්න පස්සාති සම්බොජ්ජංගෙට හිත තියන්න කියන. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගෙට හිත තියන්න. සමාධි සුවේට හිත තියන. උපේක්ෂා සම්බොජ්ජංගෙට හිත තියන්න. නිදහස් මාධ්‍යයට හිත තියාගෙන නිවන මුල් කරගත්ත සාන්ති සිද්ධියට නම් නිශ්චර වෙනවා. ඒ නිශ්චර සමාධි සිද්ධිය වලන්න පුරුදු වෙන්න ඕන. එහෙම කරගෙන යනකොට මට මේ ලෝකේ එකක්වත් ඕනේ. එකක්වත් හොයන්න ඕනේ. මට මහා කරදරයක් මේ අනිකාට කියලා ඉතින් කතා කරන්න ඉවත් කරදරයක්. බණ කියන්නේ මට ඕවා කරන්න හිතෙන්නේ නැහැ. මට මේ සමාධියෙම ඉඳ හිතෙනවා. ඔන්නම අවස්ථාවක් එනවා ආය කාලයක් යනකොට. ওই තත්ත්වේ ආවොත් දැන් ආයෙ දැනගෙන වැඩේ හරියන්නේ නැහැ. දැන් යන්නේ ඇකිලෙන්ද? ඇකිලෙන හිතෙන් දහම් දකින්ද වේ? දැන් ආයෙ ප්‍රබෝධ කරන්න ඕන. දැන් සමාධිය වන්නේ පොඩ්ඩක් නවත්තලා ආයෙ ධර්ම සාකච්ඡාදීම පටන්ගෙන බහිඳවන්නේ මේ වැඩේ. ඔන්න ඔය ටික සමව ගෙනියන්නේ දන්න කෙනාට මේ බොජ්ජංග භාවනාව වැඩෙනවා. ඔක දන්නේ නැති කෙනාට ප්‍රමාද වෙනවා. ඔක තමයි නිවන් දැකීම ප්‍රමාදී හේතු වෙන්නේ. ඉතින් මේ වොජ්ජංග වඩනකොට සමව වඩන්නේ ඔය ක්‍රමයේ. ධර්ම සාකච්ඡාදීදී සමව වැඩිනවා. අනිත් තමන් හුදකලාව බලනකොට ඔය කාරණා දෙක එකින් එකට නිදහස් කර කර බලන්න ඕන. ඉත කාය ගත හිත සැහැල්ලු වෙන්න තමයි මේ සුසුම් හැරීමේ භාවනා ක්‍රමයේ තියෙන්නේ. අපි ආනාපානය කියලා පටලවාගෙන ඒක එතනම තියෙන්නේ ඒක. ඒක මේ සාසනෙට ගන්න පුළුවන් භාවනා ප්‍රයෝජන ගත හැකි දෙයක්. මේ ධර්මාභෝධය ලබාගත් පුද්ගලයාට සාන්තියේ වටිනාකම සීකරනකොට ඇඟෙන් දැනෙන වෙහෙස මහන්සිය අඩු කරගෙන නිදහස් සාන්තියටපත් වෙනකොට බාහිර ලෝකේ ඔක්කොම අමතක කරලා නිදහස් වෙන්නේ එතනත් ඇලෙන්නේ නැතුව නිවන්ට හිත තියාගෙන යන මගපාදම මූලික තැනක් වෙනවා. මොකද මෙච්චර කාලෙක රාග දේශ මොහ ඇතුළු කරගත්ත වැඩපිළිවිලින් හටගත්තා වූ මානසිකත්වයට අනුකූල කායිකත්වයෙන් හටගත්ත ප්‍රතිඵලයක් තමයි අර චිත්තජ රූපාදී වශයෙන් පටන් ගෙනත් උසජ රූප වල පත්ලා කය ඇතුලේ තියෙන්නේ. ඒ වේ ස්වභාවේ විවිධාකාර දාහ සහිතයි. ඒව හටගත්තේ එවඳු රාග දේශ මොහයන්ගේ නිසා. අන්න ඒ හටගත් ඒවායින් අපි නිදහස් වෙන පැත්තට හිත තිබ්බ ගමන් ශාරීරිය ඒව ප්‍රතික්ෂේප කරන්න බලනවා. ශාරීරියේ ඉන්ද්‍රියන්ගේ ඉන්ද්‍රියයි පද්ධතියේ ස්නායු පද්ධතියේ පවා පිහිටලා තියෙනවා. ඒ රූප කලාප ප්‍රතික්ෂේප කරලා හිතා ඉවත් වෙන්න බලනවා. ඉවත් වෙන්න බෑ බැඳිලා හැදිලා තියෙන්නේ වාපිච්චයෙන් කියන ඒවත් එක සම්බන්ධ වෙලා. මෙන්න මේ தත්ති නිදහස් කර ගැනීමට සුසුම් හැරීමේ භාවනා ක්‍රමය තමයි අරගන්නේ. ඒ ක්‍රමයට අරගෙන නිදහස් වෙන කයේ මහන්සිය අත්හැරෙන විදිහට වෙන මොනවත් බාහිර දෙයක් හිතන්න නැතුව අත්හැරීමේ නොයළී මිදීමේ සාන්තියට හිත තියාගෙන නිදහස් වෙන අදහසින් සුසුම් හැරෙනකොට අයගේ තියෙන මහන්සිය ඇත්තේවි යනවා. திகளாக එහෙම ඉන්නකොට ඇඟත් එක්කලා පාවිලා ගියා වගේ අන්න සමක් කරේ පස්සද්දී නැගිලා ඉන්න පස්සද්දී සම්බොජ්ජාගේ නැගිලා එනවා. අන්න පස්සද්දී නැගිලා එනකොට සුඛේ නැගිනවා එතනම සමාධියත් එක්කලා. සමාධි සුව වෙන්න මතිලා සමාධි සම්බොජ්ජාගේ නැගිනවා. ඒකේ නැගිලා එනකොට ආලෝකයේ මතිලා උපේක්ෂාවට එනවා. උපේක්ෂාවට මතිලා පස්සේ උපේක්ෂා සම්බොජ්ජාගේ හරි පහසුයි. ඇඟක් තියෙනවාද කියලා ගානක්වත් නැහැ. උසයි ඉන්නවාද කියලා ගානකුත් නැහැ. ඔළුව අතපය කෙලින් තියාගෙන ඉඳලා කියලා එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. ඔක්කොම හරියට ආකර්ෂණයට වැදලා හිටියා වගේ නවතිනවා. ඊට පස්සේ අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉරියව් පවත් ගන්න. ඉරියව් පවත් වෙන්නේ ඒ ධර්මතාවයයි. ඒ වගේම ඉරියව් වල බරක් නැහැ. ඇඟට එහෙම එකක් දැනෙන්නේ නැහැ. මානසිකත්වයේ සම්පූර්ණව ගතෙන් නිදහස් කළා වගේ ගතල බාධකයකුත් නැති. මෙන්න මෙහෙම ස්වභාවයක් මේ සමාධියේ තියෙනවා. ආලෝකයේ මතුවලා හිටන් මුළු ආලෝකයෙන් කිසිම වෙන බාහිර ස්පර්ශයක් නැති. උපේක්ෂාව මුල් කරගත්ත සැපත් නැති දුකක් නැති බොහෝම නිදහස්යිද ආලෝක සංඥා ඵලයක හිත විහිදෙනවා. නිලයිකන් අන්තිමට ගතා තියනවාද කියලා දැයින් නැතුව කියලා එන්නේ ඉන්නේ ආලෝක හිත විලා චතුත්ත්‍ය ධ්‍යාන එක සමාධිය වැඩෙනවා. වැල්ල එන්නේ ඕකේ ඉඳ හිතෙනවා. වෙන මොකුත් ඕනේ නැහැ මට මේ සත්‍ය විලා බැලනකම් මේක හිතේනම් ඒත් ඇති කියලා හිතන වෙලිකක්වා හොයන්න ඕනේ නැහැ කියලා. දැන් ඒක ප්‍රමාහි වෙලියෙන් ගිය මොකද වෙන්නේ? වෙලියෙන් ගිය ගාම කානිසරේ වෙන කාට කියන්නේ සමාන් තමයි හිතෙන්නේ සමාන්මයි නවත්ත ගන්න ඕනේ සමාන්මයි මේ මාර්ගය යන්න ඕනේ. තමන්ගේ හිත පාලනය කරන්න බැරි තත්ත්වේ වර්ධනය කරගත්තොත් එහෙම අන්තිමට යා මැරෙනවා සමාධියෙන් මැරෙලා යන බලනවා. එයා කැමති නෑ ඒක ඉහැරියන්න. ඒ සමාධි සුවේ විතරේ නම් සමාහගෙන ආපවත් වෙන්න පුළුවන් කෙනෙක්. ඒතොර මේ මාර්ගය ඉදිරිය බලා ගන්නවා වෙන්නේ. අන්න එහෙම අවස්ථාවක් එනවා. ඉතින් මේ අවස්ථාවට වැඩෙනකොට සම් දැනගන්න ඕනේ සීමා ඉක්මවා ගියා. කවුදුරත් මේ සමාධිය බලාගෙන යන්නේ නැවත්තනවා. ආයාසයෙන් නවත්තලා හිටන් එහෙම ආයාසයෙන් නවත්තන එකක් ඉන්න ඕනේ නෑ. ඉතින් ඉතින් තමයි දැයින්න ඕනේ ඕවා. දැන්ලා මධ්‍යම தත්යෙන් වික්ෂිප්තභාවීව පාලනය කරන්න බැරි සත්‍යෙ නිකන් එකකට වලන්නේ නැතුව ওই දෙක මාරුවේ මාරුවට ගෙනියන්න දැනගන්න ඕනේ. දැනගෙන ගිහිල්ලා ඒ ක්‍රමයේදී ගෙනියනකොට ලස්සන්ට අත්හැරී නොවැළී මිදී ගිය නිදහස් චිත්ත සාන්තියත් එක්කලා හිත නිදහස් වෙලා හිටන් පිහිටනවා. ඊට පස්සේ ඕලේලාවට සමාධියෙන්ද පුළුවන්, ඕලේලාවට ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ධර්ම සාකච්ඡා කළා කියලා මුත්තකුත් නැහැ, සමාධිය හිටිය කියලා මුත්තකුත් නැහැ. එහෙම පුරුදුනාල පස්සේ වැඩුණාට පස්සේ වැඩුණු සමාධියත් ආද ප්‍රශ්නේ නැහැ. වැඩුණු බොජ්ජංග ධර්මයත් ආද ප්‍රශ්නේ නිරාකරණය වෙලා ඉවරයි. වලන කෙනා ওই තත්ත්වයෙන් පරිසම් කරගෙන බලන්න ඕනේ. ඔකර බුදුරණන් මහතේ දේශනා කරන්නේ විවිධාකාර ක්‍රම දේශනා කරනවා. යමක් කළ යුත්තේ උත්සාහ කළ යුත්තේ වීරිය කළ යුත්තේ මොකද දහපුවාම ඊතලය කරගත්ත ඒ ඊ වඩුව ඇද බල බල ඇද අරිනවා. ඉතින් ඇද අරගුවාම තවත් බල බල ඇද අරිනු අන්තිමට කෙස් ගහකවත් ඇදයක් නැති තත්ත්වෙට ආවට පස්සේ තවත් තරනවාද කියලා අහනවා. තවත් ඇද ඇරීමේ ක්‍රියාකාරීත්වය ඊ වඩුව කරනවාද? මම මොකද ගන්න තියෙන්නේ? දැන් ඉතින් තව තරන්නේ මොනවද? තල්තරන් තල්ල ඇදන තරම් ඇදලා ඉවරයි. මීට වඩා පොඩ්ඩක්වත් ඇද නෑ කියලා දැක්කම පස්සේ පැත්තක තියන් නිදහස් වෙනවා. මෙන්න මේ වගේ මේ ආර්ය වාග්ය මහෝෂි වැඩි යුතුයි කියන එක. කවදාවත් වල්ලා ඉවරෙච්චාට ඔන්නෝම තේරෙනවා. මින් එහා වලන්න දෙයක් නෑ. වැඩිමේ යම් ප්‍රතිඵලයක් ලැබිය යුතු දෙයක් ලබලා ඉවරයි. එහෙනම් මම මොනවද වලන්නේ? එදාට ප්‍රශ්නයක් නෑ, නිදහසේ ඉන්න. ආයතනයක් අමුතු ලෝකෙට වැදෙන්නෙත් නෑ. ආයතනයක් අමුතු උත්සාහයක් ක්‍රියාවක් ගන්නෙත් නෑ. උන්වහන්සේට උත්සාහ කරන්න අවශ්‍ය නෑ. එතකොට බුදුරණා දේශනා කරනවා අප්‍රමාද වීති කියලා යම් අවවාදයක් කරනවා නම් ඒ අවවාදේ ඔන්නෝතින්ද පත්වෙච්ච ගාලා මම කරන්නේ නැහැ. ඒ විහායට කියනවා අප්‍රමාදව හරිද කරපල්ලා කියලා. එහෙම දේශනා කරනවා. ඉතින් අප්‍රමාද වෙන්න ඕනේ උත්සාහ වීති ගන්න ඕනේ ඔතෙන්ද පත්වෙන එක. ඒ කියන්නේ අරිහත්ත්වයට පත්වෙන ස්වභාවය කිව්වේ අවසානයේ. ඉතින් මෙතෙන්ද යනකම් මේ මාධ්‍ය වලන්නේ කොහොමයි? තව උපමාවක් වෙන්න සංකරු විසින් ආවරණයක් හදා ගැනීමට අවශ්‍ය කරන සත්තරන් වල පදම ගන්න. ඒකට අවශ්‍ය කරන විදිහට සත්තරන් මුරුදු කරන ක්‍රමයක් තියෙනවා. ඒකේ තිබෙන කලකිලුඩු, අපද්‍රව්‍ය, වෙන බාහිර ලෝහ ඔක්කොම ඉවත් කරන ක්‍රම හතාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තරන් කෝවෙත දාලා. මේ අවශ්‍ය කරනවා සත්තරන් දීපේ තියලා. ඒකට ගිනි පිවින ක්‍රමයක් තියෙනවා. මේ දත් පිච ක්‍රම. ඒ පිමීමේදී රගින්දර වැඩිපුර ඇවිලුණොත් අර හතරන් ටික උණු වෙලා හීමා ඉක්මවා හත් වෙනවා. එහෙම නොත් එහෙම රත්තරන් ටික අළු වෙන්න බලනවා. ප්‍රමාණ ඉක්මවා හත් වෙනවා. අවධානය හැම වෙලෙම තියෙන්න ඕනේ. දැන් හත් වෙලාද නැද්ද? දැන් උණු වීගෙන නේද මේ ඉන්නේ? ඔන්න දැන් උණු වුණා. ඔන්න දැන් හීමා ඉක්මවලා යන්නේ. ඊට වඩා හැම වැඩි වැඩිලා හරි පිමුනොත් එහෙම මොකද වෙන්නේ? හීමා ඉක්මවන පොඩ්ඩක් නිවන්න ඕනේ. අවධානය හැම වෙලෙම තියාගන්න. අන්න සති සම්බොජ්ජන්ගේ නිතරම තියෙනවා කිව්වා. අන්න හීමා ඉක්මවා හත් වුණා වගේ තමයි ධම්මවිචේ සම්බොජ්ජංගයයි ප්‍රීති සම්බොජ්ජංගයයි විරිය සම්බොජ්ජංගයයි නැගිට අවස්ථාව. හරියට වාසියේ සීමාව දැනගෙන ඉන්න ඕනේ. හරියට හතරක් නැහැ හත් වෙලා මීට වඩා එහෙම බිම්බොත් එහෙම ගිනි බිම්බොත් සීමාව ඉක්මවා හත් වෙලා හිටන් මේ රත්තරන් ටිකේ ප්‍රමාණය පිච්චෙනවා. මගේ වැඩි කරගන්න බෑ කියලා දැනගන්නවා. ඒ විලාසෙ මොකද කරන්නේ? වැඩි ටික නිවෙන්න. වතුර පොඩ්ඩක් ඇඟිල්ලෙන් අරගෙන ඒකට දිය ගහනවා. අර කෝවේ තියෙන සත්තරන් වල පොඩි දිය බිඳුවක් දාන ක්‍රමයක් තියෙනවා. ඒකයි වැඩ කරන කෙනා දන්නවා කියලා දිය ගහන කවි. මොකද දිය ගහන්නේ සීමා ඉක්මවා ගිහුවොත් නිමිනවා වැඩි. ගාන පදවට වැඩි වෙච්ච හරිය නිමෙන්න විතරක් ඉදිය බිඳුවක් එකට දාන. එතකොට ඒ ගාන නිමෙනවා. පදම දැරගෙන සත්තරන් උණු කරගෙන කියලාවත් තියාගිට ගහමු. ඒ රස්නේට ඒකේ තියෙන අපතරවි සියල්ල පිච්චිලා දිවිසෙන අවශ්‍ය කරන සත්තරන් ප්‍රමාණය ලස්සන මත විලා හිටුවා දන්නවා දැන් පදම හරි. ඊට පස්සේ ගිනි පිවින්නේ නැහැ දිය ගහන්නෙත් නැහැ. අවශ්‍ය කරන වැඩි කරන් සත්තරන් වෙන් කරගන්න. මෙන්න මේ හා සමානව බොජ්ජංග ධර්ම වලන්න කියලා උපමා පෙන්නලා තියෙනවා. ඉතින් ඔයano තේරුම් අරගෙන නෙමෙයි පොඩ්ඩක් ඒ ධර්ම වලන්න. සෝතාපන්න